ගරු අරවින්ද කුමාර මැතිතුමා ඔබතුමාට විනාඩි 15ක කාලයක් තියෙනවා. ඕඩර් ප්ලීස් මුලාසනයේ සඳහා නමක් යෝජනා කරන්න.
සමන්තුමාගේ නම මම යෝජනා කරනවා මුලාසනය.
ගරු නිමල් පීදස මැතිතුමා මුලාසනය සඳහා.
ගරුමන්තුම ඔබතුමයි කතාව ඉදිරිපත් කරන්න.
අවයි තලෙවර අවර්ල්ක නන්ද්‍ර නේට්‍ර අධිමයිදක ජනාධපති අවර්ල් නාල් ඉන්ද අවයිල முன்வைக்கப்பட்ட கொள்கை விளக்க பிரகடனத்தின் விவாதத்திலே கலந்து கொள்ள கிடைத்தமையிற்று நான் பெருமகிழ்ச்சி அடைகின்றேன். இந்த ஜனாதிபதியின் உரையை நாங்கள் உற்று நோக்கினால் பல்வேறு விடயங்களை உள்ளடக்கிய ஒரு உரையாக நாங்கள் பார்க்கக்கூடியதாக இருக்கின்றது. நான் இந்த அவையிலே பல ஜனாதிபதிகளின் உரையை கேட்டிருக்கின்றேன், கொள்கை விளக்க பிரகடனம் தொடர்பான உரையை கேட்டிருக்கின்றேன். ஆனால் நேற்று எமது ஜனாதிபதி அதிமேதகு ரணில் விக்ரமசிங்க அவர்களின் உரை முற்றிலும் மாறுபட்ட ஒரு உரையாகவே நான் பார்க்கின்றேன். 25 வருடங்களுக்கான ஒரு தொலைநோக்கு பார்வையாக அவரின் அந்த விளக்கம் அமைந்திருந்தது. இதுவரையிலும் எந்த ஒரு ஜனாதிபதியும் இவ்வாறு ஒரு நீண்டகால தொலைநோக்கை கருத்திற்கொண்டு அதற்கான ஒரு களத்தை அமைத்து அடித்தளத்தை அமைத்து அதனூடாக நாட்டின் சுபிட்சத்திற்கான ஒரு திட்டமிடலை மேற்கொள்ளவில்லை என்பதை நான் இந்த உயரிய சபையிலே விசனத்தோடு பதிவு செய்ய விரும்புகின்றேன். அதேவேளையில் இந்த 25 வருடத்துக்கான ஒரு தொலைநோக்கு திட்டத்தை எமது ஜனாதிபதி அவர்கள் முன்வைத்திருப்பது உண்மையிலேயே வரவேற்கக்கூடிய ஒரு விடயம். ஆனால் இதனை அமுல்படுத்துவதிலே பல்வேறு தடைகள், பல்வேறு சிக்கல்கள், பல்வேறு சவால்கள் என்று நாங்கள் ஒரு நீண்ட பட்டியலை அதிலே இட முடியும். ஆனால் எது எவ்வாறாயிருந்தும் மிக லாபகமாக தைரியமாக ஒரு விடயத்தை இந்த அவையிலே நேற்றவர் முன்வைத்ததை நாங்கள் பாராட்டாமல் இருக்க முடியாது. இந்த நாட்டிலே பல்வேறு சமூகங்கள் இருக்கின்றன. சிங்களவர்கள், வடகிழக்கிலே வாழும் தமிழர்கள், மலையகத்திலே வாழும் தமிழர்கள், முஸ்லிம்கள் என்று பல தரப்பினர் இந்த நாட்டிலே நாங்கள் வாழ்ந்து கொண்டிருக்கின்றோம். ஆனால் இந்த அனைத்து மக்களின் பிரச்சனைகளையும் ஒன்றாக இணைத்து இந்த அனைத்து தரப்பினருக்கும் நல்ல தீர்வினை வழங்க வேண்டும் என்ற அந்த உள்நோக்கத்தோடு அவரின் அந்த விளக்கம் அமைந்திருந்தது. அதனை நான் எனது மக்கள் சார்பாக அவருக்கு நன்றி கூற கடமைப்பட்டிருக்கின்றேன். இந்த நாடு உங்களுக்கு தெரியும், நாங்கள் இப்பொழுது பல்வேறு சிக்கல்களுக்கு முகங்கொடுக்கும் ஒரு நிலையிலே இருக்கின்றோம். விசேடமாக பொருளாதார பிரச்சினை, அதனைத் தொடர்ந்து அதனூடாக ஏற்பட்டிருக்கும் பல்வேறு தடைகள், பல்வேறு பிரச்சினைகள் என்று ஒரு நீண்ட பட்டியல். ஆனால் எதுவாறாயினும் நாங்கள் இவற்றிற்கு முகம் கொடுத்து அவற்றை ஒரு சவாலாக ஏற்றுக்கொண்டு முன்கொள்ள வேண்டிய ஒரு காலகட்டத்திலே நாங்கள் இப்பொழுது இருக்கின்றோம். 6 மாதத்திற்கு முன்பு நாட்டிலே இருந்த நிலைமையோடு நாங்கள் ஒப்பிடும்போது இப்பொழுது நாங்கள் ஓரளவிற்கு ஒரு காத்திரமான அல்ல நல்ல நிலைமையிலே உள்ள ஒரு காற்றை சுவாசிக்கக்கூடிய ஒரு நிலைமை தற்போது ஏற்பட்டிருக்கின்றது. 6 மாதங்களுக்கு முன்பு நாட்டிலே பல்வேறு குளறுபடிகள், சிக்கல்கள், போராட்டங்கள் என்று பல்வேறு வடிவங்களிலே அவை விஸ்வரூபம் எடுத்தது. 69 லட்சம் வாக்குகளோடு இந்த நாட்டிலே ஜனாதிபதியாக தெரிவு செய்யப்பட்டவர் தனது பதவியை ராஜினாமா செய்ய வேண்டிய ஒரு அவலகரமான நிலைமை ஏற்பட்டது. ஆனால் இப்பொழுது நாங்கள் அதிலே இருந்து சிறிது சிறிதாக மீண்டு வருகின்றோம். இந்த பொருளாதார பிரச்சினையை பொறுத்தளவில் நாங்கள் அனைவரும் அதற்கு பதில் சொல்ல வேண்டிய ஒரு இடத்திலே இருக்கின்றோம். நம் அனைவருக்கும் அதிலே பொறுப்பு இருக்கின்றது. இந்த பிரச்சினைக்கு காரணம் ஏனையவர்கள், மற்றவர்கள், முன்பு இருந்தவர்கள் என்று பிரச்சனைக்கான விடைகளை தேடாமல் வெறுமனே குற்றத்தை மாற்றம் சுமத்திக் கொண்டிருந்தால் அது போதுமானதாக இல்லை என்பதுதான் எனது நிலைப்பாடாக இருக்கின்றது. அந்த வகையிலே நாங்கள் இப்பொழுது நீண்ட கியூ வரிசையிலிருந்து இப்பொழுது நாங்கள் விலகியிருக்கின்றோம். 6 மாதங்களுக்கு முன்பு ஏப்ரல், மே, ஜூன், ஜூலை என்ற காலகட்டத்திலே நாட்டிலே பல்வேறு பிரச்சனைகள், முகம் கொடுக்க முடியாத பிரச்சனைகள், ஒருபுறம் அங்கே மாற்றம் வேண்டும் என்ற அந்த கோஷத்தோடு மக்கள் வீதிக்கு இறங்கி போராடிய அந்த நிலைமை, எரிபொருளுக்காக நீண்ட வரிசை, சமையல் எரிபொருளுக்காக இன்னும் ஒரு வரிசை, பல மணித்தியாலங்கள் மின்சாரம் இல்லாத ஒரு நிலைமை, நாட்டிலே மக்களிடம் பணம் இல்லாத ஒரு நிலைமை என்று பல்வேறு குளறுபடிகள், பல்வேறு பிரச்சனைகள். ஆனால் அதிபேதகர் ரணில் விக்ரமசிங்க அவர்கள் ஒரு சவால் மிக்க காலகட்டத்திலே தைரியமாக இந்த ஜனாதிபதி பதவியை ஏற்றுக்கொண்டதன் ஊடாக ஒரு சுமூக நிலைமைக்கு வித்திட்ட அவருக்கு நாங்கள் நன்றி கூற கடமைப்பட்டிருக்கின்றோம். இவரின் இந்த 25 வருட தொலைநோக்கு பார்வையினூடாக நாட்டின் பல்வேறு பிரச்சனைகளை தீர்க்கக்கூடிய அந்த நிலைமைக்கு அவர் வித்திட்டு இருக்கின்றார். நல்ல நிலைமைக்கு அவர் அடித்தளமிட்டு இருக்கின்றார். ஆகவே நாங்கள் அனைவரும் ஒன்றாக இணைந்து அவருக்கு கை கொடுத்து அவரின் இந்த தொலைநோக்கு பார்வைக்கான அந்த தீர்வினை அல்லது அவற்றை நடைமுறைப்படுத்துவதற்கு நாங்கள் ஒத்துழைப்பையும் ஒத்தாசையும் வழங்க வேண்டிய ஒரு காலகட்டத்திலே இருக்கின்றோம். ஆகவே இங்கே எமக்கு கட்சி பேதம் தேவையில்லை, இனமத மொழி பேதம் தேவையில்லை. நாங்கள் அனைவரும் இளைஞர்கள் என்ற இடத்திலே இருந்து நாங்கள் இந்த பிரச்சினைக்கு தீர்வை காண்பதற்கான அந்த பொறுப்பை ஏற்றுக்கொள்ள வேண்டும். அந்த இடத்திலே தான் நாங்கள் இருக்கின்றோம். விசேடமாக இந்த நாட்டிலே 30 வருட கால யுத்தத்தின் போது முழு நாடே ஸ்தம்பித்தது, பல்வேறு பிரச்சனைகளுக்கு முகம் கொடுத்தது. இப்பொழுது அந்த யுத்தம் ஓரளவிற்கு முடிவுற்று இருக்கின்றது. ஆனால் மக்களின் பிரச்சனைகள் முடிவுற்றதாக நான் பார்க்கவில்லை. இன்னும் பல நூற்றுக்கணக்கான ஏக்கர் காணிகள், அவை விடுவிக்கப்பட வேண்டிய ஒரு தேவை இருக்கின்றது. பொருளாதார பிரச்சினை தீர்க்க வேண்டிய ஒரு தேவை இருக்கின்றது. அவர்களை மீண்டும் தத்தமது காணிகளிலே, தத்தமது வீடுகளிலே மீளமர்த்தப்பட வேண்டிய ஒரு தேவை இருக்கின்றது. ஆகவே அதனை இப்பொழுது அரசாங்கம் சிரமமாக மேற்கொண்டு வருவதை நாங்கள் காணக்கூடியதாக இருக்கின்றது. அதிலும் கூட பல முட்டுக்கட்டைகள், இவ்வாறு அரசாங்கம் அதனை நடைமுறைப்படுத்த எத்தனைக்கும் போது அதில இனவாதிகள் மூக்கை நுழைத்து அந்த விடயத்திலே இனவாதிகள் தங்களது கைவரிசையை காட்டும் ஒரு செயல்பாட்டை நாங்கள் இப்பொழுது காணக்கூடியதாக இருக்கின்றது. ஆகவே இவ்வாறான இனவாதிகள் ஓரங்கட்டப்பட வேண்டும். இவ்வாறான இனவாதிகள் காரணமாகவே இந்த நாடு இந்த நிலைமைக்கு இன்று தள்ளப்பட்டிருக்கின்றது என்பதை நான் விசனத்தோடு இந்த உயரிய சபையிலே பதிவு செய்ய விரும்புகின்றேன். எம்மிடம் இனவாதம் கிடையாது. நாங்கள் அனைவரும் இளைஞர்கள் என்ற இடத்திலே, சகோதரத்தோடு வாழ வேண்டும் என்ற இடத்திலே நாங்கள் இருக்கின்றோம். ஆகவே எமது இந்த நிலைப்பாடு அனைவரும் ஏற்றுக்கொள்ளக்கூடிய ஒரு நிலைப்பாடு. எந்த மதமோ, எந்த இனமோ, எந்த அரசியல் கட்சியோ பிரிவினைக்கு வித்திடுவதில்லை. எவருமே பிரிவினை வேண்டும் என்று கேட்பதில்லை. நாங்கள் பகைவர்களாக இந்த நாட்டிலே வாழ வேண்டும் என்று எவரும் கோருவதும் இல்லை, சொல்வதும் இல்லை. ஆனால் அவ்வாறு கோருபவர்கள் தான் உண்மையிலே இனவாதிகள். உண்மையிலேயே தங்களது அரசியல் நோக்கத்திற்காக இவ்வாறு செயல்படுபவர்கள் அரசியலிலிருந்து ஓரங்கட்டப்பட வேண்டும். அவ்வாறு செய்தால் மாத்திரமே இந்த நாடு உருப்படும் என்பதனை நான் இந்த இடத்திலே கூறிக்கொள்ள விரும்புகின்றேன். ஆகவே நாங்கள் அனைவரும் இளைஞர்கள் என்ற இடத்திலிருந்து செயல்படுவோம், இளைஞர்கள் என்ற இடத்திலிருந்து கைகோர்த்து செயல்படுவோம். ஆகவே நாங்கள் அவ்வாறு செயல்படுவதற்கு இங்கே இந்த நாட்டிலே முட்டுக்கட்டையாக இருப்பது பாரபட்சம். பாரபட்சத்தை நீக்க வேண்டும். பாரபட்சம் நீக்கப்பட்டால் உண்மையிலேயே அனைத்து மக்களும் ஒன்றாக சந்தோஷமாக மகிழ்ச்சியோடு வாழும் ஒரு நிலைமை ஏற்படும் இந்த நாட்டிலே. விசேஷமாக தமிழ் மக்களை பொறுத்தளவிலே வடகிழக்கிலே பிரச்சனை இருக்கின்றது. அந்த பிரச்சனை வேறுபட்ட பிரச்சனை, வித்தியாசமான பிரச்சனை. ஆனால் அதே நேரத்தில் மலையகத்திலும் பிரச்சனை இருக்கின்றது, அது வித்தியாசமான பிரச்சனை, வேறுபட்ட பிரச்சனை. ஆகவே இந்த பிரச்சனைகளை தீர்க்க வேண்டிய ஒரு தேவை இருக்கின்றது. ஆனால் அதே நேரத்தில் மலையக மக்களின் பிரச்சனையை பற்றி நான் இங்கே ஒரு சில வார்த்தைகள் கூற வேண்டும். பாரபட்சம் என்பதுதான் எமது முழுமையான பிரச்சனையாக இருக்கின்றது. ஜனாதிபதி அவர்கள் இப்பொழுது மலையக மக்களின் பிரச்சனையை தீர்ப்பதற்காக ஒரு ஆணைக்குழுவை நியமிக்க வேண்டும் என்ற இடத்திலே இருக்கின்றார். ஒரு முடிவை மேற்கொண்டிருக்கின்றார். குழுக்களை அமைக்க வேண்டும் என்ற முடிவினை மேற்கொண்டிருக்கின்றார். இவை வரவேற்கத்தக்க கூடிய விடயங்கள் இல்லை என்று நான் சொல்லவில்லை. என்னிடம் கூட ஆணைக்குழுவுக்கு அங்கத்தினர்களாக ஒரு சிலரை சிபாரிசு செய்யுமாறு அதிமேதுக்கு ஜனாதிபதி அவர்கள் கேட்டுக்கொண்டதற்கு நான் அதனை செய்திருக்கின்றேன். ஆனால் எமது அரச குழு கூட்டத்தின் போது நான் ஜனாதிபதியிடம் கூறிய ஒரே விடயம், ஜனாதிபதி அவர்களே, எமது மக்களின் பிரச்சினையை தீர்ப்பதற்கு அல்லது எமது மக்களை தேசிய நீரோட்டத்திற்குள் இணைத்துக் கொள்வதற்கு நீங்கள் ஆணைக்குழு அமைக்க வேண்டிய அவசியம் கிடையாது, குழுக்கள் அமைக்க வேண்டிய அவசியம் கிடையாது. பாரபட்சத்தை நீக்குங்கள். பாரபட்சத்தை நீக்கினால் எமது மக்கள் இயல்பாகவே மேலோங்கி வருவார்கள். தேசிய நீரோட்டத்திற்குள் இயல்பாகவே அவர்கள் இணைந்து கொள்வார்கள். ஆகவே பாரபட்சத்தை நீக்குங்கள் என்ற விடயத்தை நான் மிக ஆணித்தரமாக வலியுறுத்தி அவரிடம் தெரிவித்திருக்கின்றேன். ஆகவே இந்த நாட்டிலே உள்ள முழுமையான பிரச்சனை பாரபட்சம். பாரபட்சம் நீக்கப்பட்டால் அனைத்து மக்களும் சந்தோஷமாக சகோதரத்துடன் வாழும் ஒரு நல்ல நிலைமை ஏற்படும் என்பதிலே எவ்வித சந்தேகத்திற்கும் இடமில்லை. ஆகவே நாங்கள் அந்த இலக்கை நோக்கி போக வேண்டும். ஆகவே மக்கள் மத்தியிலே பிளவு கிடையாது, மக்கள் மத்தியிலே இன விரோதம் கிடையாது, மக்கள் மத்தியிலே தமிழர் சிங்களவர்கள் முஸ்லீம்கள் என்ற அந்த பாகுபாடு கிடையாது, பேதம் கிடையாது. அனைவரும் ஒன்றாக வாழ்ந்து கொண்டிருக்கின்றார்கள், சகோதரத்துடன் வாழ்ந்து கொண்டிருக்கின்றார்கள். ஆனால் ஒரு சிலர் அரசியல் நோக்கத்திற்காக, அரசியல் சுயநலத்திற்காக இவ்வாறு மக்களை ஏவிவிடும் ஒரு செயல்பாட்டிலே இறங்கியிருப்பதை நான் வன்மையாக கண்டிக்கின்றேன். அதை எந்த வகையிலும் நாங்கள் ஏற்றுக்கொள்ள முடியாது என்பதை நான் இந்த உயரிய சபையிலே வலியுறுத்த விரும்புகின்றேன். எனவே அதிமேலுக்கு ஜனாதிபதி அவர்களின் இந்த கொள்கை விளக்கம் அல்லது அவரின் கொள்கை உண்மையிலேயே பாராட்டப்பட வேண்டிய ஒரு விடயம், பாராட்டத்தக்க கூடிய ஒரு விடயம். அனைத்து மக்களும் இளைஞர்கள் என்ற அந்த உணர்வோடு வாழ வேண்டும் என்ற இடத்திலே இருந்து அவர் செயல்படுவதை நாங்கள் பாராட்ட வேண்டும். அவருக்கு நாங்கள் எமது ஒத்துழைப்பையும் ஒத்தாசையும் வழங்க வேண்டும். அவரோடு கைகோர்த்து நாங்கள் செயல்பட வேண்டும் என்ற விடயத்தை வலியுறுத்தி வாய்ப்பளித்த அவை தலைவர் அவர்களுக்கு நன்றி கூறி விடைபெறுகின்றேன். நன்றி, வணக்கம்.
Thank you, presiding officer, for the opportunity to say a few words on the adjournment debate. On the throne speech made by the president yesterday in this house, I am saying throne speech because in the English version of the printed document of his speech, it actually says throne speech. The Sinhala and the Tamil don't have it, but the English says throne speech. Knowing the president as I do, he probably drafted his speech in English first, and he thought he was actually making a throne speech. Those who translated it into Sinhala and Tamil knew better than to call it anything like that. And the title says policy statement by His Excellency the President. But this betrays what the President has in mind, or what he thinks, who he is, to say throne speech. Now, in this speech, the president deals with people who criticize various acts of the government, various policies, and says, but when they come into office, they continue with that. They don't act any differently. And he's criticized them quite strongly in his throne speech. But I would like to remind him that he is also doing the same thing. In 1996, it is said that the United National Party at its convention resolved to abolish the executive presidential system. And that was a position they've held on to until now, or said to be their official position. In the last parliament, when we had a constitutional assembly, when this issue of executive presidency came up, the president, who was prime minister then, quite categorically said, that's a UNP stand, we are for abolition of the executive presidency. But now that he is the executive president, we don't see anything, we don't hear anything about abolishing executive presidency. In point of fact, when the 21st Amendment was passed, what was presented to the country was that the powers of the executive president are being curtailed. 20th Amendment enhanced, 18th Amendment enhanced it, 20th Amendment enhanced it. So it was said that we are going back to the 19th Amendment, the powers of the executive presidency are being curtailed. But none of the executive powers of the president have been curtailed. I said that at the debate on the 21st Amendment also. So that was a fraud on the people, because what was presented to be the amendment did not achieve that. And the president happily carries on as the executive president with full executive powers. And although the UNP's stated policy is abolition of the executive presidency, he has made two throne speeches. He has made two throne speeches, and he has not said that he will abolish executive presidency. There is one matter that I want to deal with in the short time that I have today, and that is to do with the Tamil national question. The president has dealt with it quite categorically. He has said the right things, except one important thing which I will come to in a moment. He has dealt with, at pages 12 onwards of the English version, he has said that he and Honorable Sampandan came to this house in 1977. Several attempts have been made to resolve this issue and not been successful. But now, he says, we wish to succeed this time. He doesn't say how he wishes to succeed, except to say that several issues that he has highlighted will be dealt with, particularly that of land, military held lands. We are not satisfied with what he has said here, nor what has happened on the ground. What he has said here is that he'll have discussions with the military. And we saw that happening in Jaffna Kacheri recently when he came over. He was merely almost at the mercy of the military, asking them, are you able to release some more, almost pleading with them. He didn't behave like the executive president. But on the other issue of forests, wildlife, archaeology, etc., he dealt with the forest issue here. He says, we will go back to the 1985 map, and that is most welcome. Only question is, when will he go back to the 1985 map? It must be done immediately. If that's a policy decision taken by the cabinet, and we are told that that is the policy decision of the cabinet, then it must be immediately done. You have the 1985 map. You don't need to do anything in between. You just have to go back to the 1985 map. It requires just one day. So we're waiting to see when that is going to happen. There is one just small paragraph with regard to Office of Missing Persons. This is a very serious issue. In our discussions with the President, we have told him, even the LLRC, the Lessons Learned and Reconciliation Commission, which President Mahinda Rajapaksa appointed soon after the end of the war, that gave its report on the 31st of March 2011, even in that report it says just over 3,000 persons were surrendered to the security forces in the last few days of the war. Your own commission, government's own commission, says, it says many were surrendered, but it says over 3,000 who were surrendered as such have gone missing. Now, how can people go missing like that in their thousands? So merely having an Office of Missing Persons, and we supported that legislation, but after that, not one single case has been investigated into to find out what happened to the person so surrendered. What happened? It's not enough to say... they are no more. How did it come to that stage? If you surrender to the security forces, how can you go missing? Thereafter, he dealt with the issue of devolution of power. There were five issues that we identified when we had talks with the government. And I must say, in this document, in his speech, he has dealt with all those five matters. But with regard to the police powers, he merely says there is a short one-sentence paragraph at page 16 that says there is no change in police powers. Now, we don't understand what that means. Is he saying there's not going to be any change, the status quo will remain? Or is he saying there won't be any change to what is in the Constitution? If there is no change to what is in the Constitution, then the police powers must be devolved. So he's left it ambiguous, I suspect deliberately. The matter that I want to end with is that he says maximum devolution of power within a unitary state. You cannot have maximum devolution of power within a unitary state. The President knows that more than anyone else. The President campaigned on the platform of a federal state in 2005 when he contested for executive presidency. In the last parliament, when he was chairman of the steering committee of the Constitutional Assembly, he very specifically said that he stands for a federal state. And now he's done a somersault. And he says, within a unitary state, with a capital U and capital S, signifying that the scheme of government will be unitary. Now we, and he ends by saying, I will not allow separation of the country. We are not asking for a separation of the country. We are for a united, undivided, even indivisible country. I'll concluding, don't divide the country, but share power in a meaningful way. Maximum devolution of power cannot happen in a unitary model, and therefore we reject this throne speech on that account alone. Thank you.
Bhoomistuti Garmantuma, Ilangata Asoka Priyanta Ematuma. ඔබතුමාට විනාඩි 10ක කාලයක් තිබෙනවා.
ගරු මූලාසනයේ සභාපතිතුමනි ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මේ අවස්ථාව ලබා දීම පිළිබඳව අතිගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තු 4 පාර්ලිමේන්තු 9 වෙනි පාර්ලිමේන්තු 4 සැසිවාරය ආරම්භ කරද්දී ඉදිරිපත් කළ රටේ ඉතාමත් අසීරු ආර්ථිකයක් හොබවන මොහොතක ඊට ගැළපෙන වැදගත් වූ ඒ කතාව පිළිබඳව සංවාදයේ ඉදලා තිබෙන මොහොතේදී එයා සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. මේ කතාවේදී ජනාධිපතිතුමා ඉදිරිපත් කළ සිංහල පරිවර්තනයේ 12 වෙනි පිටුව ආරම්භයේදීම තව වැදගත් ඡේදක ආරම්භයක් මම දුටුවගරු සභාපතිතුමනි. ඒ තමයි අද ලංකාව ආර්ථික අතින් අසාධ්‍ය ලෙඩෙක්. මාහට පැවරී ඇති බලතල එහෙම නැත්නම් වගකීම වන්නේ මේ ලෙඩාව සුවපත් කිරීම. එතුමා කියනවා සමහර දේශපාලන පක්ෂ, සමහර කණ්ඩායම්, සමහර පුද්ගලයන් මේ මොහොතේ උත්සාහ කරනවා ලෙඩාට පෙර වෙදකම් කරපු වෛද්‍යවරු පිළිබඳව, දොස්තර මහත්වරු පිළිබඳව ප්‍රකාශ කරනවා සොයා බලනවා. කරු මූලාසනයේ සභාපතිතුමනි මේ කතාවේදී තාමත් වැදගත් ඡේදයක ආරම්භයක් එතන තියෙනවා. ආර්ථික අපහසුතාවයකින් තිමුණු දෛනික ජීවිතයේ ගෙවා ගන්න නොහැකි තත්ත්වයක පසු වුණු මීට මාස කීපයක පරිච්ඡේදය අපිට අමතක කරලා ඉදිරියට යන්න බැහැ මූලාසන සභාපතිතුමනි. ඒ අවස්ථාවේදී අතිගරු ජනාධිපතිතුමා වකට අග්‍රාමාත්‍යවරයා විදිහට අපගේ ආශිර්වාදයත් ඇතුව මෙහි රටේ ජනාධිපතිවරයා බවට පත් වෙනවා. මම හිතනවා ඒ තමයි එවකට මේ මොහොතේ මේ රටේ ගත යුතු හොඳම, ඒ වගේම අපි ගත්තු නිවැරදි ක්‍රියාමාර්ගය. එනිසා මුලාසනේ සභාපතිතුමනි වර්තමානයේ අපි අද ඒ තිබුණු ඉතාමත් වැරෑරුම් තත්ත්වයෙන්, එහෙම නැත්නම් භයාකාර තත්ත්වයෙන් මිදිලා යම් විදිහකට ජීවිතයේ එහෙම නැත්නම් රටේ ආර්ථිකයේ නැත්නම් රටේ අනාගතය පිළිබඳව බලාපොරොත්තුවක් සබා ගන්න පුළුවන් තැනක අද අපි ගත කරනවා. මම හිතනවා අපිට පුළුවන් නම් අධිකරු ජනාධිපතිතුමාගේ මේ මූලාසන කතාවත් එක්ක ඇත්තටම සද්භාවයෙන් එකතු වෙලා පාට පක්ෂ සියලු දෙනා සැබෑ ශ්‍රීලාංකිකයෝ වෙන්න, ජාති ආගම් කුල ભેද සියල්ල කෙටි කාලයක හෝ පසලක දාලා අභිමානවත් ශ්‍රී ලාංකිකයෙක් වෙන්න මේ මාතෘභූමිය මං හිතනවා ගරු මුලාසනේ සභාපතිතුමනි අපෙන් අපිට පෙර හිටපු සහ වර්තමානයේ මෙරට පාලනය කරන මේ සියලු පාලකයන් සහ නිලධාරීන් සමාජයේ දෝෂ දර්ශනයට ලක් වෙලා තියෙන බොහෝ ඒ දෝෂ දර්ශන වලින් අපට මිදෙන්න පුළුවන්කම ලැබෙනවා. මං දන්නේ ඇයි තවමත් එහෙම සැබෑ වුමනාවක් මේ උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරන මේ මැතිඇමතුරුන් ඇතුළු මේ රට පාලනය කරන රාජ්‍ය නිලධාරීන්ට ඇති වෙලා නැත්තේ කියන එක අකමැත්තෙන් වුණත් මුලාසනේ සභාපතිතුමනි කියන්නට වෙනවා. අර ජනාධිපතිතුමා කිව්ව අර වර්තමානයේ ඉන්න අසාධ්‍ය ලෙඩා නැවති මේ ආර්ථිකය සුවපත් කරන්න ඔහු දරන උත්සාහයට අපිට ඇයි උදව් කරන්න බැරි? උදව් කළ යුතු නැද්ද? හැබැයි මේ උත්තරීතර සභාව තුළ මේ විවාදයේ අද ගෙනෙන අවස්ථාවේදී බොහෝ කතාවලදී මම දැක්කා අර මේ ලෙඩේට වෙදකම් කරපු පරණ වෛද්‍යවරු හමග ගහ පෙරල පෙරල ඔවුන් පිළිබඳව චෝදනාමුඛයෙන් කතා කරනවා. හැබැයි ඒ දිහා බලන් ඉද්දි මේ සභාවේ ඉන්න ඉඳගෙන හිටපු මන්ත්‍රීවරයෙක් විදියට මට පුදුමයටත් පත් වුණා. ඒ මෙරටේ දැවැන්ත විදියට වගකීම් දරපු අය, ඔබට මතකයි මීට මාස කීපයකට අපි පිටිපස්සට ගියොත් ලංකාවේ තියෙන කුමන හෝ ඉන්ධන හිපිරුම් මලක් ඉදිරි පිටින් අපට ගමන් කිරීම පිළිබඳව ඉතාමත් ගැටලුකාරී ස්ථත්වයන් තිබුණා, සහ ඒ තැන්වල ඉතා කලහකාරී විදියට සියලුම ජනතාවට කුමන හෝ ඉන්ධන වර්ගයක් ලබා ගන්න නොහැකිව පෝලිම් මට්ටමේ, ඉතාමත් අසීරු මට්ටමේ, තාමත් ගැටුම්කාරී මට්ටමක තිබුණා. හැබැයි එවකට හිටපු ඒ අර්බුදයේ ගොඩනැඹපු ඒ අර්බුදයේ මෙරට නිර්මාණය කරපු ඒ වගකීම් දරපු කණජිත එහෙම නැත්නම් ඒ ඇමතිවරයාම මම නම කියන්න සූදානම් නැහැ. මේ සභාවේ අද බෙදුම් වාදයක් පිළිබඳව කතා කරනවා. තමන්ගේ අතින් සිදුණු වගකීම යුතුකම තමන් පැහැරෑරපු බව අමතක කරලා මෙරට දෙවැන්ත අගාධයකට දාලා පැනලා ගියා බෑ කියලා. ඒ අතිගරු ජනාධිපතිතුමා මෙන්ම මමත් මේ සභාවේ කතා කර බොහෝ කතිකියනුත් ඉල්ලීමක් කළා. අසීරු අවස්ථාවලදී ඒ අසීරුමත් අවස්ථාවේදී ඇතිවෙන්න වූ අභියෝගයන් වලට අපි මුහුණ දෙන්නට ඕන. අර කියමනක් තියෙනවා, අභියෝගයට වඩා අපි ශක්තිමත් වෙනවා නම් ඒ අභියෝගය අපට ජය ගන්නට පුළුවන්කම ලැබෙන නිසා ඒ සමස්ත කතාව තුලත් ජනාධිපතිතුමාගෙත් එයා සම්බන්ධ වුණු මැති ඇමතුණු කතා තුලත් මම දැක්කා තමත් වැදගත් කාරණාවක්. මේ අසීරු අවස්ථාවේ බොහෝ අය රට අතහැර යන්න සූදානම් දරන. රට අතහැරලා ගිහිල්ලා එය හිතනවා නැවත මේ රට ජීවත් වෙන්න පුළුවන් රටක් බවට පත් වුණාම එන්නේ. ඉතින් මම හිතන්නේ අපි හැමෝම ඊට වඩා හොඳයි මේ රට තුල හිඳගෙන මේ අසීරු අමාරු අභියෝගයට මුහුණ දීලා අපි ලබාගත්තු දැනුම, අපි ලබාගත්තු අත්දැකීම, මේ මාතෘභූමිය මත උරාගත්තු සාරය නැවත පෙරලා ශක්තියක් විදිහට මේ මාතෘභූමියට දෙන්න පුළුවන් නම් මුලාසනීය ගරු මන්ත්‍රීතුමනි, ඒක තමයි මේ මොහොතේ මේ ලක්මව ඉල්ලන එකම දේ. මේ ලක්මවේ දරුවන්ගෙන් මේ රටේ නිදහස් අධ්‍යාපනය ලබාලා, මේ රටේ නිදහස් වෛද්‍ය පහසුකම් මත ඉපදිලා, මේ රටට මේ රටේම තියෙන සම්පත් වලින් පෝෂණිලා කරඳඩු මහත් වුණාට පස්සේ අපට වෛද්‍යවරයෙක් හෝ වෙනත් වෘත්තිකයෙක් හෝ වෙනත් ඉංජිනේරු අංශයක ප්‍රධානියෙක් හෝ වුණාම හරි පහසුයි පිටරටකින් අපිට ඉල්ලුමක් තියෙනවා තමයි. හැබැයි එතෙන්ට ගොඩනැගෙන්න මේ මාතෘභූමිය තුළ විවිධ ශේෂ්ත්‍රයන් විවිධ අංශයන් වලදී ඔබට මට ගණනය කර හැකිද? ඒ වෙනුවෙන් මේ රටේ ආදරණීය දුක් විඳින ජනතාව උගේ බදු මුදල් වලින් වියදම් කරපු වියදම කොපමණයි කියලා ඔබ මම හිතන්නට ඕන. මුලාසනේ මන්ත්‍රීතුමනි, ඒ වගේම බදු මුදල් පිළිබඳව දැවැන්ත කතිගාවක් මේ සමාජය තුළ ගොඩනැගුණා. අපේ අමාත්‍යංශ සෝදිස් කටුතු අමාත්‍යංශ ගරු අගාමාත්තුමා ජනාධිපතිතුමත් එක්ක කතා කරලා ඊයේ දවසේ අපි විශේෂයෙන්ම පරිපාලන ශේෂ්ත්‍රයේ ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි ඔබතුමා දන්නවා, එකඟ වෙයි, ප්‍රාදේශීය ලේකම්වරයෙක් වෙච්චාම, මහදිසාපතිවරයෙක් වෙච්චාම දිස්ත්‍රික්කයක් පුරාවට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් පුරාට දැවැන්ත කාර්යභාරයක් නියැලෙන්න තියෙනවා. ඔවුන්ට වාහනයක්, ඒ සඳහා ගමන් කරන්නට ඉන්ධන යම් ප්‍රමාණයක් සහ දුෂ්කරයන් ප්‍රදේශ අපේ දිස්ත්‍රික්කයේ වගේ ගත්තම මනාතවිල්ලුව, කරුලගස්සව, කල්පිටිය වගේ ප්‍රදේශයන් වලට පිටස්තර ප්‍රදේශයකින් යම් පරිපාලන නිලධාරියෙක් ගියම හරි දුෂ්කරයි. ඒ වෙනුවෙන් නිවාසයක් අවශ්‍යයි. ඉතින් මේ බදු ක්‍රියාමාර්ගයේ තුල, මේ බදු ප්‍රතිපත්තියේ තුල ඒ ඉන්ධන මෙන්ම ඒ වාහනයට නිල නිවසට සහ මුල්ලමේ වශයෙන් එකතු නොවන බොහෝ පහසුකම් වලට බදු එකතු කිරීමක් සිද්ධ වුණා. මම ස්තුතිවන්ත වෙනවා ජනාධිපතිතුමා, අගමැතිතුමා, ප්‍රමුඛ
ගරු ඇමතිතුමා, තව විනාඩි දෙකක් තිබෙනවා.
බොහොම ස්තුති. මම ස්තුතිවන්ත වෙනවා. අපි ගත්තු ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට ඒ මුල්ලේ නොවන පරිපාලන නිලධාරීන්ට එකතු වෙන බදු මුදල පිළිබඳව සංශෝධනයක් ඉදිරිපත් වුණා. ඒ අනුව මම ගෞරවයෙන් ආරාධනා කරනවා මහදිසාපතිතුමල්ලා, ප්‍රාදේශීය ලේකම් තුමල්ලා ඇතුළේ පරිපාලන ශ්‍රේෂ්ඨේ ග්‍රාමීය බිම්මට්ටමේ ආර්ථිකයට පණක් දෙන ඒ රාජ්‍ය නිලධාරීන්ට දැන් ඔබ වෙනුවෙන් මේ රජයේ, එහෙම නැත්නම් මේ රාජ්‍ය යාන්ත්‍රණයේ යම් කිසි විදියට පියවරක් පිරිපස්සට ගෙනල්ලා ඒ අමාරු අසීරු කාර්යභාරයට ඔබට පණක් සහයෝගයක් දීලා තියෙනවා. ඒ නිසා අපි හැමෝගෙම කාර්යභාරයේ අභිමානවත් ශ්‍රී ලාංකිකයෝ පුරවැසියෙක් නිර්මාණය කරලා කැමැත්තෙන් බදු ගෙවලා මේ මව්බිමේ ඉදිරි අනාගතයේ අපි සියලු දෙනාම සාර්ථක කරන්නට අත්වැල් බැඳ ගන්නට ඕනයි කියලා. ඒ වගේම කැමති නැද්ද හැමෝම මේ කතාව තුළ එක තැනක එක ඡේදයක මෙන්න මෙහෙම තියෙනවා. දූෂණයේ මැඩලීමට පනතක්, එහෙම නැත්නම් දූෂණයේ වංචාව මැඩලීමට පනතක් කියන. ඒ තුළ සොරකම් කළ වත්කම් නැවත රජයට පවර ගන්න. ඇයි අපිට එකතු වෙලා මේ වෙනුවෙන් අත්වැල් බැඳ ගන්න බැරි? පුංචි ළමයි වගේ මම දැක්කා. ඉතාමත් වගකීම් දරපු දරණ සහ සම්භාවනීය විද්වත් මැති ඇමතුරු කීප දෙනෙක් මේ පාර්ලිමේන්තුවේ අතිගරු ජනාධිපතිතුමයි රාජාසන කතාව පටන් ගන්න මේ සභාවට එන අවස්ථාවේදී මේ සභාව උසුළු විසුළු කරලා සභාවෙන් නික්ම ගියා. ඒ වගේම 75 වෙනි නිදහස් උත්සවයේ සමරන අවස්ථාවේදී වගකීම් දරපු, වගකීම් දරන යම්කිසි විදිහට උගත් වියත් කණ්ඩායම් ඒ වර්ධනය කරලා ඒ උත්සවයට තිබුණු අභිමානයේ ගෞරවය නැති කරන්න කටයුතු කළා. ඇයි පාර්ලිමේන්තුවේ කාර්යභාරය තුළ අපිට බෙදෙන්නේ නැතුව එකතු වෙන්නේ? ජාතික උත්සවයකදී ඇයි අපිට බෙදෙන්නේ නැතුව එකතු වෙන්නේ බැරි කියන ප්‍රශ්නේ මේ උත්තරීතර පාර්ලිමේන්තුව තුළ මම ඊටමත් ඕනෑකමින් අහන්න කැමති. අපි බෙදෙමු, වෙම්වෙමු, මැතිවරණයක් එන කාලයකදී, බලයක් ගන්න ඕන කාලයකදී, ඒ වෙනුවෙන් අපි හැමෝගෙම ප්‍රතිපත්ති ප්‍රකාශයන් ඉදිරිපත් කරන අවස්ථාවේදී
ගරු ඇමතුමා, ඔබතුමාගේ කාලය අවසන්
කරනවා. මම අවසන් කරන අවස්ථාවේදී ඉල්ලීමක් කරනවා. මේ බෙදිලා, වෙම් වෙලා, විනාශ වෙලා අපි කුදීච වෙච්ච කාලේ අවසන් කරමු. දැන් අපි එකතු වෙලා මේ මව්බිම ගොඩ ගන්න, මේ මව්බිමට යලිත් පණක් දීලා අර සමාජයේ ඉල්ලන සැබෑ වෙනස ඇති කරන්න සියලු දෙනාම අත්වැල් බැඳගමු කියලා ආරාධනා කරමින් මට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිය ගෞරවය ඔබට පුද කරමින් මානිහෙළ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි අමතුමා. ඊළඟට වසන්තයාපා බණ්ඩාර ගරුමන්තුමා, ඔබතුමාට තියෙනවා විනාඩි 10ක කාලයක්.
ගරු මූලාශ්‍රාඩු මන්ත්‍රීතුමනි, ඇතරම ගරු ජනාධිපතිතුමාගේ සිව්වැනි සැසිවාරයේ විවෘත කිරීමේ කතාව විවාදයට ලක් කරන මොහොතේ ජනාධිපතිතුමා කීවා බදු ක්‍රමේ නවීකරණය කරන්න ඕන කියලා. ගරු මූලාශ්‍රාඩු මන්ත්‍රීතුමනි, අපි පිළිගන්නවා මේ රටේ බදු ක්‍රමය අතවසෙම ඉතිහාසයේ ඉඳලා යම් යම් වෙනස් කිරීම් වලට ලක් වුණත් තාමත් මේ බදු ක්‍රමේ පවතින්නේ මේ රටේ නිෂ්පාදන ක්‍රියාවලියට. ඒ වගේම තමයි මේ රටේ ජාතික ධනය ඉහළ දැමීම සඳහා වන ධනාත්මක නැතිනම් රටේ ජනතාවට සුබසාධනෙ ඉටු කරන මේ රටේ මුදල් අවශ්‍යතාවයට මේ බදු ක්‍රමේ කොයිතරම් දුරට සෑහෙනවද කියන එක පිළිබඳව ලොකු විවාදයක් තියෙන වෙලාවක තමයි මේ සාකච්ඡාවට අවතීර්ණ වන්නේ. ඇත්තරම අපි දන්නවා මේ බදු ක්‍රමේ තුලින් රටේ ජනතාවට එක පැත්තෙන් සාධාරණත්වය ඇති කරනවා, තව පැත්තකින් බදු ක්‍රමේ තුලින් රජයට අවශ්‍ය මුදල් ලබා දෙනවා. මේ විදිහට බදු ක්‍රමය රටක විශේෂින්ම අවශ්‍ය වන ප්‍රධානතම විචල්යක් තමයි, මූල්‍ය විචල්යක් තමයි බදු ආදායම. නමුත් ඇත්තරම මේ බදු ආදායම අපි අය කරගන්නකොට බදු ගෙවන රටේ මහජනතාවට ලබා දෙන්න ඕන පණිවිඩයක්. මේ බදු මුදල භාවිතා කරලා ඔබගේ සුබසාධනය ඉතාමත්ම ක්‍රමානුකූලව විචක්ෂණශීලීව ඉහළ දානවා කියන එක රටේ මහජනතාවට දැනෙන්න තියෙන්න ඕන. නමුත් පහුගිය කාලේ ඇති කරපු මේ බදු යෝජනා වලින්, ඒ වගේම තමයි දැවැන්ත විදියට පහුගිය කාලේ ඉහළ දාපු බදු යෝජනා වලින් මේ රටේ මහජනතාව දැවැන්ත පීඩනයට ලක් වුණා. ගරු මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි, ඔබ දන්නවා ඇත්තරම මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදියට අපි මේ පාර්ලිමේන්තුවේ පිවිසෙන්නේ මේ දෙන තීමනා වලින් යැපෙන නෙවෙයි කියලා මම විශ්වාස කරනවා. අපි බොහෝ දෙනා මේ පාර්ලිමේන්තුවේ ලැබෙන දීමනාව ඒක වැටුපක් විදිහට සලකන්නේ නැහැ. අපේ පත්‍රිකාවේ සඳහන් කරලා තියෙනවා මේක දීමනාවක් කියලා. හැබැයි රජය රංජිත් සේබලාපිට මැතිතුමා කියනවා පෞගිය කාලේ මේ ලක්ෂයට වඩා වැටුප් ලබන උදවියට රාජ්‍ය සේවකයන්ට ලබා දුන්න ඒ බදු ප්‍රතිපත්තිය නිසා රාජ්‍ය සේවකයා කබලෙන් ලිපට වැටෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා මූල්‍ය නොවන ප්‍රතිපාදන සම්බන්ධයෙන් සහනයක් ලබා දෙන්න ඕනේ කියලා මුළු දීමනාවම වැටුපත් සමග ඇතුළත්ව බදු අය කරපු ප්‍රතිපත්තියෙන් ඉවත් වෙලා කියනවා අර මූලික වැටුප පදනම් කරගෙන 12%ක බදු ප්‍රතිපත්තියකට පමණක් යනවා කියලා රාජ්‍ය සේවකයාට ලක්ෂයට වඩා වැඩියෙන් වැටුප් ලබන සේවකයාට සහනයක් ලබා දෙනවා කියලා පෙරේදා සඳහන් කරනවා. මම කියනවා මේක අමාත්‍යවරුන්ට, මේක මන්ත්‍රීවරුන්ට, මේක ආයතන සභාපතිවරුන්ට මේ වගේ අයට සාධාරණ නැහැ කියලා. ඒ කියන්නේ මේ තීමනා වලින් පමණක් ආදායමක් වැටුප් වෙනුවට ලබන අය මේකෙදි ශූන්‍ය බද්ධකට යටත් වෙන්නේ. එනිසා රාජ්‍ය සේවකයාට මේ දුන්න සහනයක් නෙවෙයි කියලා මම කියනවා. අනිත් පැත්තෙන් මේ අමාත්‍ය මණ්ඩලයට, මන්ත්‍රී මණ්ඩලයට සහ සභාපතිවරුන්ට දීමනා පමණයි තියෙන්නේ. එනිසා අපි කැමති නැ මෙවැනි ප්‍රතිපත්තියක් කරා රටේ මහජනතාව පීඩනයට ලක් කරන්න. එනිසා මම කියනවා මේකෙදි චෝදනාවක් කෙල්ල වෙන විශේෂයෙන් මන්ත්‍රීවරුන්ට සහ ඒ වගේම අමාත්‍ය මණ්ඩලයට. මම කියනවා කිසිම වෙලාවකදී මමත් බදු ගෙවලා තියෙනවා මේ සැරේ ඒ ලබා දෙන දීමනාවෙන් රුපියල් 75,666.72. නමුත් මම කියනවා මේ කරුණේදී අර රාජ්‍ය සේවකයාට රංජිත් සේවලා පිටිය රාජ්‍ය අමාත්‍යවරයා කියන සහනය හා මේ අපමතු කරන චෝදනාවත් එක්ක සසඳලා බලලා රාජ්‍ය සේවකයාට සැබෑ සහනයක් ලබා දෙන්න කියන ඉල්ලීමයි අපි කරන්නේ. ඒ නිසා අර දීමනා පමණක් ලැබෙන කෙනාට මේකෙදි අයත වරප්‍රසාදයක් ලැබෙනවා කියලායි අපි මතු කරන්නේ. ඒ වගේම සභාපතිතුමනි, මම කියන්න ඕන තව කාරණාවක් තියෙනවා. මේ බදු ප්‍රතිපත්තියේදී ජනාධිපතිතුමා කියනවා ලංකාවේ තමයි අඩුම ඍජු බදු ප්‍රමාණයක් අය කරන රට රටේ වක්‍රබදු ප්‍රතිශතය ඉහළයි 179යි ඍජුබදු ප්‍රමාණය 121යි කියලා. දැන් මේ නිසා රට ඉතාමත්ම අවාසනාවන්ත තැනක තියෙන්නේ ගරු මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි. මේ වෙලාවේ දැවැන්ත පිස්කල් ප්‍රතිපත්තිවලට දැවැන්ත මූල්‍ය ප්‍රතිපත්තිවලට යනවනම් මේ ලෙඩ මරණයට පත් වෙන්න පුළුවන්. අර මන්ත්‍රීතුමා සඳහන් කරනවා ජනාධිපතිතුමා කියපු කතාවක් මේ සැත්කමෙන් මේ රෝගියා බේරගන්න උත්සාහ කරනවා කියලා. මම කියනවා ගරු සභාපතිතුමනි මේ සැත්කමෙන් මේ රෝගියා මරණයට පත් වෙන්න පුළුවන්. අද වෙනකොට සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවා වෙන්න ඕන හරහ වැටීම වෙලා අවසානයි. ඒ නිසා ගරු සභාපතිතුමනි 133ක පොලි අනුපාතයට 136ක බදු අනුපාතයකට යටත් කරලා තියෙන මේ සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවාට තව දුරටත් මේ බදු ප්‍රතිපත්ති හරහා මේ විනාශය කරන්න එපා කියලා අපි කියන්නේ. අපි දන්නවා පහුගිය අවස්ථාවේදී ගෝඩාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමා තමන්ට උපදෙස් ලබා දුන්න තමන් ළඟින් හිටපු කණ්ඩායම කියපු කරුණු කාරණා පිළිගෙන මේ රටේ රාජ්‍ය පාලනයේ ඉතාමත්ම විචක්ෂණශීලව ගෙන ගියාද කියලා අපිට තිබෙන ලොකු ප්‍රශ්නයක් තිබුණා. අපි බොහෝ විට කියපු කතා තියෙනවා මේ කාබනික ගොවිතැන පිළිබඳව, රටේ අනුගමනය කරපු මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව සහ රාජ්‍ය පාලනයේ විනිවිදභාවය පිළිබඳව මතු කරපු කාරණා ගණනාවක් තිබෙනවා. වත්මන් ජනාධිපතිතුමාට ඇත්ත වශයෙන්ම මේ උපදෙස් දෙන අය උපදෙස් දෙන්නේ වැරදි අතටද පෙරසේම කියලා ප්‍රශ්නය පැනගෙන ගරු සභාපතිතුමනි. සභාපතිතුමනි අපි කිව්වා සාෆි නගරවල වැනි කැලීමක් සිද්ධ වෙනවා. සජ්ජනද සිල්වලා මංජුල හේවගේලා වැනි කැලීම හරහා දැවැන්ත අපරාධයක් කරනවා කියලා අපි කිව්වා. මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති අපි කිව්වා ශ්‍රීපාල අමරසිංහල අර නක සක්ෂිද විනාශ කරනවා කියලා අපි කිව්වා. මේව ගණන් ගත්තේ නැහැ පහුගිය පාලනයේදී. වරක් ජෝසප් ස්ටාලින් කිව්වා අපේ නෙවෙයි විරුද්ධ මතයකට මිනිහෙක් අවස්ථා තුනකදී අපි වැටුප් ගන්න සූදානම් මේක ගොඩින් බේරගමු කියලා කිව්වා. අපොයින්ට්මන්ට් එකක් දෙන්න කියලා කිව්වා. නමුත් ඒ සඳහා කාරණිකුලේ නැහැ. මම කියනවා ගරු සභාපතිතුමනි මෙබඳු උද්දච්ච මනසින් කටයුතු කරපු ආකාරයට වත්මනෙත් කටයුතු කරනවා කියලායි මම කියන්නේ. මේ ඉන්ධන ප්‍රශ්නෙට කිව්වාර එකක් දීලා වැරදි උපදේශයක් මතයි යන්නේ. අද පොලිම් නැ අපි සන්තෝෂ වෙනවා කිව්වාර එක නිසා අද යම් ප්‍රමාණයකට තෙල් ලැබෙනවා කියලා සෑහිමට පත් වෙනවා ඇති. නමුත් සභාපතිතුමනි මේක ඇත්ත උත්තරේ නෙවෙයි. අපි කාංචන අමාත්‍යවරට කිව්වා කරුණා කරලා දැන් මාස ගාණක් වෙනවා මේකට විකල්ප සාධාරණ විසඳුම් වලට යන්න කියලා. අපි දන්නවා අද අපි උදාහරණයක් විදිහට ගත්තොත් 3 wheelers 14 ලක්ෂයක් තියෙනවා. මේ 3 wheelers 14 ලක්ෂයට සුනිත්‍ය බලශක්ති අධිකාරියට එවලා තියෙනවා දකුණු කොරියාවෙන් එවලා තියෙනවා සෝලා පව බැටරියක්. මේව රොකට් සයිස් දෙවයි සභාපතිතුමනි. අපිට පුළුවන්කම තියෙන්න ඕනේ ඒ දකුණු කොරියාවේ සෝලා පවල්ද වෙනස් කරන්න ත්‍රිරෝද රටේ ඇයි ලංකාවේ මේක කරන්න බැරි? එහෙම වුණා නම් අර 3 wheelers ලක්ෂ 14ක් මේ පොලිමෙන් ඉවත් වෙනව නේද? ඒක නේද සදාකාලික උත්තරේ? QR එකද සදාකාලික උත්තරේ? මම කාංචල අමාත්‍යවරට කිව්වා අඩුගානේ තමන්ගේ විෂය පත්‍ර අවිල නැත්තම් නර්ට් තාක්ෂණ ආයතනේ තමන්ගේ විෂය පත්‍ර ගැසට් කරගන්න ක්‍රියා කරන්න බැයිද? මේ නර්ට් තාක්ෂණ ආයතනේ ගෑස් පිළිබඳ විකල්පයක් හදලා තියෙනවා. මේවට රාජ්‍යයෙන් සල්ලි වෙන් කරලා තියෙනවා ගරු සභාපතිතුමනි. ලබා දීලා තියෙන අලුත්ම තාක්ෂණ නිසා අපට පුළුවන් වෙන්න ඕන ගෘහණිය ගෑස් භාවිතා කරන ගෘහණිය ඒ ගෑස් පොලිමෙන් ඉවත් කරන්න. මේක නේද ගරු සභාපතිතුමනි කරන්න ඕනන්නේ? QR එකෙන් ප්‍රශ්නේ කල් දාන එකද? එහෙම නැත්නම් සදාකාලික උත්තරයක් ලබා දෙන එකද ගරු සභාපතිතුමනි අපි කරන්න ඕනන්නේ? මම කියනවා සභාපතිතුමනි නකල් රක්ෂිතය ගැන අලුත් නීති ගේනවා කියලා කිව්වා. අපි සන්තෝසයි මධ්‍යම පරිසර අධිකාරිය සමග එක් වෙලා අපි නඩු 52ක් දැම්මා. අදත් වර්තමාන පාලනය යටතේ මේ අය කටයුතු කරන්නේ ඒ නඩු සමතයකට ගෙනල්ලා නකල් ස්වක්ෂිතේ සිදු කරන විනාශය වන විනාශය දිගින් දිගටම ගෙනියන්න. හක්කිද දූපත් කියන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ අතිශය වැදගත් පාරිසරික සම්පතක්. මේ ගඟ දෙපැත්තේ එස්කේප් කියලා වයිනොට් කියලා හෝටල් හදලා මේ ගඟ විනාශ කරනවා. මධ්‍යම පරිසර අධිකාරිය නිදාගෙන ඉන්නවා මේ වෙලාවේ. ජනාධිපතිතුමා කියනවා හැමදාමත් වගේ පරිසර දකින්නවා නකල්ස් වගිනවා කියලා. ඒ නිසාමම කියනවා අලි ප්‍රශ්නේ නිසා, අලි මිනිස් ගැටුම නිසා, මහනුවර මිනිපේ උඩුදුම්බර තෙල් දෙනියේ අපේ මිනිස්සු විශාල වශයෙන් පීඩා විඳිනවා, ගොවියා පීඩා විඳිනවා. මම කියනවා මේ වන සතුන්ගෙන් වෙන උවදුර කතා පාත්වා පාත්වේ ඉඳලා කල්මරණ්ඩ කාලයක් නෙවෙයි ගරු සභාපතිතුමනි. ඒ නිසා කරුණා කරලා ඔය කතා සාප්පු නතර කරලා අර කීර්ති බණ්ඩාරපුර හදන්න යෝජනා කරපු ඒ අලි සංරක්ෂණ කලාපේ හදලා මේ මහනුවර සහ රටේ දිස්ත්‍රික් 24න් 25න් 19ක තිබෙන මේ ප්‍රශ්නයට විසඳුමක් කරුණා කරලා ලබා දෙන්න. ඒ වගේම ගරු සභාපතිතුමනි, අපි කියනවා මේ රජයේ දේපල උපරිමෙන් පරිහරණය කරනවායි කියලා රාජාසන ගතවෙච්ච ජනාධිපතිවරයා කියනවා. සභාපතිතුමනි, සෞභාග්‍ය ගම්මාන වැඩසටහන තිබුණා. මම යෝජනාවක් කරා අර අපේ හේවැහැට ආසනේ, ඒ කියන්නේ හේවැහැට ආසනේ අලි තනකොළ වලින් කඩදාසි නිෂ්පාදනය කරන ගම්මානයක් අපි හැදුවා. ඒ ගම්මානේ ඒ කඩදාසි වලින් තමයි අදත් රාජ්‍ය සුභ පැතුම් පත ලබා දුන්නේ. අග්‍රාමතුමා මේ හේවැහැට ගිහිල්ලා ඒ ප්‍රදේශේ සංචාරය කරලා මේ ගමේ මිනිසුන්ගේ අලුත් කර්මාන්තය ගැන වැදගත් කතාවක් කරලා ආවා. නමුත් ඒක හඳුන්වා දුන්න අපට ආරාධනාවක් කරන්න, කතා කරන්න අග්‍රාමාත්‍යතුමා කාරුණික නොවීම පිළිබඳව අපි පුදුම වෙන්නේ නැහැ. නමුත් මම කියන්නේ මේකයි, මේ වෙනකොට මේ වගේම ගම්මානයක් ඇත්තටම අපි පේරදෙනි ගන්නෝරු ආශ්‍රිතව හදන්න යෝජනා කළා. ඉවත දාලා තියෙන බස් රද වලින් අපි යෝජනා කරා නවීකරණය කරලා දියත උයන ගන්නෝරුවේ හදන්න කියලා.
එතන කාලේ අවසන් වෙනවා.
දැන්ම හදලා තියෙනවා, බැමි හදලා තියෙනවා, අර අර ඩිපෝවේ බස් ටික වෙනමම තියෙනවා. මම කියන්නේ කරුණා කරලා මේ නිෂ්පාදන ආර්ථිකයකට අදාළ මේ වැඩවලට පණ දෙන්න. එහෙම නැතුව කතා විතරක් හතර පස්සෙන්ක් කියලා ජනාධිපතිතුමා මෙතන කිව්වයි කියලා යථාර්ථයක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා කරුණා කරලා ඔය වචන ක්‍රියාවට නගන්න කියලා. පෞසුදි
ගරුවන්තුමා, ඊළඟට ගරු චාමර සම්පත් ඇමතුමා, ඔබතුමාට විනාඩි 10ක් කාලයක් තිබෙනවා.
ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි, මම හිතන්නේ රාජාසන කතාව මේ රටේ රාජාසන කතාව ජනප්‍රිය වෙන්න කරපු කතාව නෙවෙයි කියන එක එතුමා කිව්වා. මම ඉතිහාසයට ගියොත් මූලාසනේ මන්ත්‍රීතුමත් දන්නවා 2001 චන්දිකා බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව අපි 2001 ඡන්දේ තියලා 2002 අවුරුද්දෙන් ඒ ආණ්ඩුව විසිරෙව්වා. ඒ ආණ්ඩුව විසිරපු වෙලාවේ ආණ්ඩුව විසිරවන්න කලින් ඒ වෙලාවේ අපේ ආණ්ඩුව 50%කින් රජයේ සේවකයන්ගේ වැටු වැඩි කළා. ඒ වගේම ඇමරිකාවේ පෙන්ටගනේට ගාලා ලෝකයේ අර්බුදයක් තිබිච්ච වෙලාවේ තමයි 2002 රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ වෙලාවේ අගමැති වුණේ. අපි එතුමාට විරුද්ධව කටයුතු කළපු උදවිය. වෙයි 2002 එතුමා ගත්ත තීන්දුවක් තමයි රාජ්‍ය සේවකයෝ එතකොට හිටියේ 107යි. දැන් 116යි. 2002යි 2022යි කියන්නේ අවුරුදු 20යි. අවුරුදු 22ට රාජ්‍ය සේවය 109කින් වැඩි වෙලා තියෙනවා. ඒ වෙලාවෙත් එතුමා චක්‍රලේඛන ගෙනල්ලා රට වැටිච්ච තැනින් නැගිටවගෙන එනකොට අපිම තමයි මේ වැරද්ද කරේ. 2004 නැවත ජනමාධ්‍ය අමාත්‍යංශේ තව අමාත්‍යංශ කීපයක් බලෙන් අරගෙන ඒ ආණ්ඩුව වෙනස් කරේ. හැබැයි එතුමායි අවුරුදු 2002 එතුමාට මන් දන්න විදිහට ඒ කාලෙත් ඒගොල්ලොන්ගේ පක්ෂයෙන්ම එතුමාගේ පක්ෂයෙන්ම දැඩි දූරදර්ශීව එතුමාට ප්‍රහාර එල්ල කළා. අපි අවුරුදු ගානකට පස්සේ ගත්ත ආණ්ඩුවෙන් අපිට යමක් වුණේ නැහැ, රජයේ රැකියාවක් දුන්නේ නැහැ කියන එක. ඒක අපි පිළිගන්න ඕන. නමුත් එතුමා එදත් ගත්තේ ජනප්‍රිය වෙන්න නෙමෙයි තීන්දුව, රට හදන්න. අදත් එතුමා කටයුතු කරන්නේ මේ රට වැඩිලා තිබ්බ තැනින් ගොඩ එන්න, ජනප්‍රිය නොවි රටට අවශ්‍ය තීන්දුව ගන්න තමයි. දැන් උදාහරණයක් වශයෙන් මේ රාජාසන කතාවට විරුද්ධව ඊයේ විපක්ෂයේ කණ්ඩායමක් ඌ කියලා එළියට ගියා. තව කණ්ඩායමක් මේක වර්ජනය කළා. මේ වෙනකොට විපක්ෂ කිසිම කෙනෙක් විපක්ෂ වාඩි වෙලා නැහැ. විපක්ෂ නායකවරයා දැන් ඉන්නේ බදුල්ල දිස්ත්‍රික්කේ. උදේ වරුවේ මඩොල්සීම ද්‍රවිඩ ජනතාවද වැඩ කරන දිනයක්. වැඩිම ද්‍රවිඩ ජනතාව වතුකම්කරුවෝ ඉන්නේ මඩොල්සීම. උදේ අද 9ට තිබ්බා මඩොල්සීම රැස්වීමක් ද්‍රවිඩ වතුකම්කරුවන්ගේ රැස්වීමක්. ඉතින් ඒ අය බලාගෙන හිටිය විපක්ෂ නායකතුමා රැස්වීමට මගට ගිහිල්ලා විපක්ෂ නායකතුමා හරවලා ගිහිල්ලා. දැන් වතුකම්කරුවෝ මඩොල්සීම ස්ටේජ් එක කුඩු කරන්න හදනවා. අද දවසේ වතුකම්කරුවෝ ඔක්කොම එකතු වෙලා මොකද එතුමා එතෙන්ට ගිහිල්ලා නැහැ කියලා දැන් එතන මඩොල්සීමෙන් මට ආරංචි වුණා වතුකම්කරුවෝ ඔක්කොම එකතු වෙලා ස්ටේජ් එකක් කුඩු කරන්න හදනවා කියලා. ඉතින් මං කියන්නේ මේ වෙලාවේ මේගොල්ලෝ මේ ප්‍රාදේශීය සභා මැතිවරණය බදාගෙන මේ ප්‍රාදේශීය සභා මැතිවරණය ජනාධිපතිවරණයක් කරන්න යන්නේ. අනුර කුමාර එක වේදිකාවෙන් නම් සජිත් ප්‍රේමදාස මහත්තයා බයිනවා. අනුර කුමාර මහත්තයා සජිත් ප්‍රේමදාස මහත්තයා බයිනවා. මේගොල්ලෝ දෙන්නම මූද හත් ගව්වක් තියලා අමුඩ ගහනවා. මේගොල්ලෝ හිතනවා මේ ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් පස්සේ දෙන්නගෙන් කාට හරි ජනාධිපති වෙන්න පුළුවන් කියලා තරඟයට දෙන්නා අනුර කුමාරද සජිත් ප්‍රේමදාසද කියලා මේ දවස්වල මේ ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් යන්නේ ජනාධිපති සූට් මාගෙන දෙන්න දුවනවා. මම එකක් කියන්න ඕන. අපි ඔක්කොම එකතු වෙලා මූලාසනේ මන්ත්‍රීතුමා ඔබතුමාත් එක්ක අපි ඔක්කොම 69 ලක්ෂයක් අරගෙන ජනාධිපති කෙනෙක් පත් කරා. අවුරුදු දෙකයි ඒ 69 ලක්ෂය ගත්ත ජනාධිපතිතුමා දැන් මෙරියානේ ගෙදර. හැබැයි එක ඡන්දයක්වත් නැතුව බෝනස් එකෙන් ආපු අවුරුද්දකට පස්සේ ආපු රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් රටේ ජනාධිපති. ඒ නිසා තව මාසෙකින් වෙනදී අපි කාටවත් කියන්න බෑ මේ රටේ මොනවද වෙන්නේ කියලා. තව අවුරුද්දකින් මේ රටේ මොනවද වෙන්නේ කියන එක කාටවත් තීරණය කරන්න බෑ. නමුත් අද සජිත් ප්‍රේමදාසයි අනුර කුමාරයි හිතාගෙන ඉන්නේ මූද හත් ගව්වක් තියලා අමුඩ ගහන්නේ හෙට මම ජනාධිපති නැත්නම් හෙට මම ජනාධිපති කියලා දෙන්න දෙපැත්තට එකතු වෙලා මේ ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් රට වෙනස් කරන්න පුළුවන් කියලා හිතාගෙන ගමනක් යනවා. මේ වෙලාවේ රටේ දේශපාලනය කරන්න ඕන. හැබැයි දේශපාලනය කරන්න කලින් රට ගැන හිතලා වැඩ කරන්න ඕන වෙලාව. අද ආණ්ඩුවක් හරි ජනාධිපති කෙනෙක් හරි මේ රට කරගෙන යන වැඩපිළිවෙලට විපක්ෂයේ කල්පනා කරන්න ඕනේ. විපක්ෂයේ තියෙන යෝජනාගෙන් විපක්ෂ කිසිම යෝජනාවක් මේ ආණ්ඩුව කරගෙන යන්න වැඩපිළිවෙලක් මෙන්න මේ විදිහට මේ වැඩපිළිවෙල කරගෙන යන්න කියලා යෝජනාවක් ගේන්න කෙනෙක් නැති එක ගැන විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන්ගෙන් විපක්ෂ නායක ඇතුළු කණ්ඩායමෙන් මොකද්ද කරන යෝජනාව? මේ රට දැන් මේ වෙලාවේ වැටිලා තියෙන තත්ත්වය ගොඩනගන්න අපි මෙන්න මේ විදිහට යෝජනා කරන්න ඕන කියලා ආණ්ඩුවට ජනාධිපතිවරයාට කිසිම යෝජනාවක් කරන්න වේදිකාවක් වේදිකාවක් ගානේ ලක්ෂ ගණන් වියදම් කරගෙන එක දිස්ත්‍රික්කයක මහා ලොකු සංගීත ප්‍රසංග තියාගෙන දෙන්න දෙරඟට තරඟෙට පෝස්ටර් ගහගෙන කටවුට් ගහගෙන මේ රටේ මූල්‍ය අර්බුදයේ මෙච්චර තියෙද්දිත් වැඩිම මුදලක් වියදම් කරන අපේක්ෂකෝ දෙන්න වෙලා ඉන්නේ දැන් අනුර කුමාරයි සජිත් ප්‍රේමදාසයි. දැන් මේ වැඩේ කරගෙන යන්නේ මාස 6ක් තිස්සේ. අද ඊයේ නෙමෙයි මූලාසනේ මන්ත්‍රීතුමා. මේ තෙල් අර්බුද අර අර්බුද මේ අර්බුද වැඩිම බස්වලට මුදල් ගෙවලා තියෙන්නේ මේ දෙගොල්ල. ලංකා ගමනාගමන මණ්ඩලයේ පෞද්ගලිකාංශයෙන් ගණන් අහලා බලන්න රුපියල් 25,050යි. හැම රැස්වීමකම අද මඩොල්සීම රැස්වීමට බස් 50කට වැඩි අරන් ගිහලා තිනවා. දැන් තව චුට්ටකින් වැලිමඩ රැස්වීමක් තියෙනවා. ඒකටත් බස් 50ක් විතර අරන් ගිහලා තිනවා. ඊයේ බණ්ඩාරවැල රැස්වීමක් තිබිලා තිනවා බස් 50ක් විතර අරන් යනවා. මේක මේ දෙගොල්ලම බස් අරන් ගිහලා තරඟෙට කරන කාර්යයක් කළා තිනවා. ඒක නිසා සමහර අය මේ ඉන්ධන ගැන QR ගැන කතා කරනවා. වැඩිම බස් අරගෙන රැස්වීම කරන්නේ මේ දවස්වල මේ අනුර කුමාරයි සජිත් ප්‍රේමදාසයි. වැඩිම කටවුට් ගහන්නේ වැඩිම දැන් සාමාන්‍යයෙන් ස්ටේජ් එකක් ගන්න මං හිතන්නේ ලක්ෂ 10කට 20කට වැඩි මුදලක් වේදන් කරනවා. ඒ මදිවට සංගීත ප්‍රසංග ගහනවා. වැඩිම මුදලක් වේදන් කරන්නේ මේ අපේක්ෂකයෝ දෙන තමයි මේ මැතිවරණය වෙනුවෙන්. මැතිවරණයක් ගැන හිතන්නවත් බැරි වෙලාවක මැතිවරණයක් ගැන මෙහෙම රටේ මිනිස්සු අනිත් ආණ්ඩුවට දොස් කීකියා කොහමද මේ විපක්ෂේ? විපක්ෂයට කොහෙන්ද මේ මුදල් මේ විදියට වේදන් කරන්න? සාමාන්‍යයෙන් එක නායකයෙක් යන රැස්වීමකට මිලියන 10කට වැඩිය වියදම් කරනවා. මේ නායකව දෙන්න ආසනයකට දෙපාරක් විතර මේ වෙනකොට ගිහිල්ලා තියෙනවා. එක ආසනයකට දෙපාරක් විතර ගිහිල්ලා තමයි මේ රට මේ වැඩිලා තියෙන අර්බුදයේ වෙලාවේ ගිහිල්ලා මෙහෙම රැස්වීම තියන්නේ. ඒ නිසා මේ රට වැඩිලා තියෙන තත්ත්වය ගැන කවුරු මොනවා කිව්වත් මීට මාස 6කට කලින් තිබිච්ච තැනින් ගොඩ එන්න මොනතරම් අමාරුවක් තිබ්බද? කිසිම නායකයෙකුට ආරාධනා කළා මේ රට බාර ගන්න කියලා.
කිසිම නායකෙක් මේ රට බාරගත්තේ නැහැ. අපි ඒ වෙලාවේ මූලාසනයේ මන්ත්‍රීතුමාත් දන්නවා. අපි මාදිවල ගයක් ගයක් ගානේ ගිහිල්ලා.
ගරු ඇමතිතුමා ඔබතුමාට තව විනාඩි දෙකක කාලයක් තියෙනවා.
කවුද මේ රටේ අගමැති වෙන්නේ? මේ රට බාරගෙන කරන කෙනෙකුට අපි සහයෝගය දෙමු. මේ කරන කෙනාට අපි උදව් කරමුකෝ. හැබැයි කිසිම කෙනෙක් ගත්තේ නැහැ. ගත්තට පස්සේ දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ බාරගත්තට පස්සේ දැන් ඊයේ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු කීප දෙනෙක් ඌ කියලා නැගිටලා ගියා. ඒ අය හැබැයි තාමත් මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව හදන්න, ඒ වගේම පහුගිය ආණ්ඩුව පෙරලන්න මූලික වෙලා කටයුතු කරපු අය තමයි නැගිටලා ගියේ. ඒ අය තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඔතෙන්ට පත් කරන්න මුලින්ම අඩිතාලම දාපු අය. ඒ අය තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හදපු ඒ ආණ්ඩුව විනාශ කරපු අය තමයි ඊයේ හූ කියලා නැගිටලා ගියේ. ඒ අයට මේකෙන් බේරෙන්න බෑ. ඒ අය සමහර අය අපිට කියනවා නැගිටලා අපි බැතිල රාජපක්ෂ ගොඩක්කේ ආවලා. අපි කාගවත් ගොඩක්කේ නැහැ. හැබැයි ඒ අයට අපි කියනවා තාමත් ඔබතුමාලා නෙළුම් මාවතේ සමාජිකයෝ, ඔබතුමාලා තාමත් පොහොට්ටුවේ සමාජිකයෝ. එහෙනම් නෙළුම් මාවතේ සමාජිකයෝ පොහොට්ටුවේ සමාජිකයෝ තමයි ඊයේ මේ ආණ්ඩුව අනිත් අයට විරුද්ධව හූ කියලා රාජාසන කතා වෙලාවේ නැගිටලා ගියේ. ඒ නිසා මම මේ වෙලාවේදී කියන්න ඕන මේ රට හදන්න වැඩම් ගත්ත කවුරු හෝ මොන පක්ෂ හෝ මොන නායකයට හෝ අපි කරන්නේ මේ රටේ තිබිච්ච ගැටලුවට ඒ වෙලාවේ ඇතිවෙච්ච ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න මිසක් අපි කවුරුත් කොයි පක්ෂයක්වත් නගා සිටවන්නවත් නෙවෙයි අපි බැලුවේ. අපි බැලුවේ රටේ ඒ වෙලාවේ ඒ ඇතිවෙච්ච අර්බුදයට මුහුණ දෙන්න වැඩපිළිවෙලට රට ගෙනියන්නේ. ඒක නිසා තමයි අද පාසල් දරුවට අද මේ වැඩිම ගැලරියේ ඒ කාලේ ගැලරිය එක්කෙනෙක් ඉදී නැහැ. අද වැඩියෙන්ම ඉන්නේ මේ ගැලරියේ පාසල් ළමයි. පාසල් ළමයි ගැලරියේ ඉන්නේ ඇයි? පාසල් ළමයින්ට ගැලරියට එන්න පුළුවන් උනේ මොකද? මේ රටේ තෙල් අර්බුදේ නැති වෙච්ච හින්දා.
ඔබතුමාගේ කාලය අවසන් වෙනවා ඇමතුමා.
මේ ප්‍රශ්න ගැටළු සියල්ල නැති වෙච්ච හින්දා තමයි මේ තත්ත්වය උදා කළේ. එහෙනම් මේ තත්ත්වය උදා කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මෙතන වාඩි වෙච්ච හින්දා. ඒකට සහයෝග දුන්නේ අපි පක්ෂපාත නැතුව අපි මේ ආණ්ඩු පක්ෂේ වාඩි වෙලා ඉන්න සියලු දෙනා සහයෝග දුන්නේ රට ගැන හිතලා මිසක් වෙන දෙයක් ගැන හිතලා නෙවෙයි කියන එක කියමින් මම නියන වෙනවා.
බොහොම ස්තුතියි ගරු ඇමතුමා.